Namo tasse bhagavato arahato sammasambuddhasse. Ada api sakaccha karannata balaporottu wenne siyalla manasin attarimu kiyana karanawa. Siyalla manasin attarimu kiyana karanawa hetupala dama pasen dakinne kohomada? Hetupala damin සියල්ල මනසෙන් අත්හරින්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අපේ විශේෂ අවධානය. අපි පළවෙනි පියවර වශයෙන් සාකච්ඡා කළා අත්හරින හැමෝම අන්තගාමී වෙන බව. යමෙක් යමක් අත්හරින්නේ අන්තයකට කොටු වෙලා සීමා වෙලා බව අපි තේරුම් ගත්තා. එහෙනම් අපි යමක් අත්හරිනකොට යමක් අත්හැරෙනකොට අපට තේරෙනවා ඒකාන්ත වශයෙන්ම අපි අන්තයක ඉඳලා තමයි ඒ කටයුත්ත කරලා තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ සෑම හත්තරීමක් තුළම අපි නොදන්නා වූ කාරණා අනන්ත අප්‍රමාණ තියෙන්නට පුළුවන්. ඒකට හේතුව මේ ලෝකයේ තුල මේ නාම රූපවල ඕනතරම් අපගේ ප්‍රඥාවට ගෝචර නොවන තථාගතයන් වහන්සේලාගේ ප්‍රඥාවට ගෝචර වෙන මාර්ගඵලලාභී උත්තමයන් වහන්සේලාගේ ප්‍රඥාවට ගෝචර වෙන අනන්ත අප්‍රමාණ කරුණු තියෙනවා තියෙන්නට පුළුවන්. එහෙනම් මේ සියල්ල මනසින් අත්හරිනවායි කියන ඒ කාරණාව තුළ අප අද විශේෂයෙන්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ අත්හරිනවා කියන කාරණාව අපගේ ජීවිතයට ප්‍රායෝගික කරගන්නේ කොහොමද? සියල්ල මනසින් අත්හරින අපි ඒ අත්හරින හැම කාරණාවක් තුළම ඒකේ යථාර්ථය දකින්නට ඕනේ. ඒ යථාර්ථය දකින්නට අපි ගවේෂණය කරලා බලනකොට අපිට පෑදෙලි මේ ලෝකයේ හැම දෙයක්ම හේතුඵල ධාමයට අනුව නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිර්මාණය වෙච්ච හේතුඵල ධාමයට අනුවමයි අත්හැරෙන්නේ. බලන්න අපි යමක් අත්හරින්නේ හේතුවද ඵලයේද කියලා බැලුවොත් අනන්ත අප්‍රමාණ මේ ලෝකයේ අත්හරින ආර්ය ශ්‍රාවකයෝ මේ දක්වා අත්හැරලා තින්නේ ඵලයන්. එහෙනම් හේතුව අත්හරින්නේ ඒගොල්ලෝ දක්ෂ වෙලා නැහැ. පෝසත් වෙලා නැහැ. එහෙනම් අපේ ජීවිතවල අපි ඵලය අත්හරිනවායි කියලා කියන්නෙම එයාට කවදාවත් අත්හැරලා ඉවර කරන්න බෑ. ඒකට හේතුව තමයි හේතුව තමන් සතුව තියාගෙන ඵලය අත්හරිනවායි කියලා කියන්නේ නැවත නැවත හේතුව නිසා ඵල අත ගන්න නිසා ජීවිත කාලෙම අත්හැරීමේ ධර්මතාවය එයාට පුරුදු පුහුණු කරන්නට සිද්ධ වෙනවා. හේතුව යම්කිසි කෙනෙක් තේරුම් අරගෙන අත්හැරියාම එයාට අත්හැරීමේ ධර්මතාවයක් අවශ්‍ය නැහැ. හේතුව එයා ලෝකයේ කිසිම දෙයකට අවුලා නැහැ. එහෙනම් අපි මේ අත්හරින්නට උත්සාහ කරන අත්හැරීමේ ධර්මතාවේ පුරුදු පුහුණු කරන යම්කිසි කාරණාවක් තියෙනවා නම් ඒ හැම දෙයක් තුළම හේතුව සොයා බලන්නට අවශ්‍යයි. හේතුව ඔයලා ඒ හේතුව නිරෝධ කළාට පස්සේ අත්හරින්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එනම් මේ අත්හැරීම පුරුදු කරන භාවනා යෝගියා එහෙම නැත්නම් ආර්ය ශ්‍රාවකයා අත්හරින්නට පුරුදු වෙන්නේ නාම රූප බඩු බාහිර ආදීද එහෙම නැත්නම් වෙන මොනවාරි ධර්මතාවයක්ද කියලා බැලුවාම මේ ලෝකේ අපට අත්හරින්න තියෙන ලෝභය ද්වේෂය මෝහය ඒකව බඩමුට්ටු අත්හැරියත් එකයි අල්ලගත්තත් එකයි ඒකේ ප්‍රශ්නයක් අපට නැහැ. කුමක් හේතු නිසාද මේ ලෝකේ අපට අත්හරිනවා නම් අත්තරින්න තින්නේ නාම රූප නම් නාම රූප ඇදලා තින්නේ සතරමා භූතයගෙන් නම් කයත් සතරමා භූතනේ තින් ඒකත් අත්තරින්නේ පාය. එහෙනම් මේ ලෝකේ සම්පූර්ණයෙන් අත්තරලා අපිට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. සම්පූර්ණයෙන් අත්තරපු කට්ටිය නිවන් දැකලත් නැහැ. එහෙනම් අපට අවශ්‍ය වෙලා තින්නේ අල්ලා ගැනීමවත් අත්තරීමක්වත් නෙමෙයි ඒතුලින් නිර්මාණය වෙන කෙලෙස් වලින් නිදහස් වීම. එහෙනම් ආර්ය ශ්‍රාවකෙක් අත්තරිය යුත්තේ අල්ලාගත් දේවල්වත් අල්ලාගත් අල්ලා නොගත් දේවල්වත් නෙමෙයි ඒ තුල නිර්මාණය වෙන ලෝභය ද්වේෂය මෝහය අත්හැරිය යුතුයි. එහෙනම් අපි යම්කිසි භාණ්ඩයක් අත්හරිනකොට යම්කිසි සිතුවිල්ලක් අත්හරිනකොට යම්කිසි අදහසක් අරමුණක් අත්හරිනකොට අපි කල්පනා කරන්නට ඕනේ මේක මා තුළ පවතින්නේ ලෝභයද ද්වේෂයද මෝහයද කුමන ධර්මතාවයේ මුල් කරගෙනද කියන එක බලන්නට ඕනේ. අන්න එතනයි හේතුව තියෙන්නේ. අපි පාවිච්චි කරන කුඩේ අපි අත්හරිනවා භෞතිකව. හැබැයි ඒකේ වටිනාකම නිසා ඇතිවෙච්ච ලෝභය අපිට අත්හරින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අත්හැරීමේ මාර්ගඵල ලැබෙන්නේ නැහැ. අපි ඉන්න ස්ථානේ අපි අත්හරිනවා. සේනාසනේ අත්හරිනවා. හැබැයි මේ සේනාසනේ පිළිබඳ මතකයන් අපිට අත්හරින්න බෑ. අන්න ඒ ලෝභය අපට තියෙනවා. අතුරාට සමාව දීලා මෙත් භාවනාව වඩලා අතුරාව අපි අමතක කරනවා. හැබැයි ඒ අතුරා කරපු අතුරුකම ජීවිත කාලේ අපට මතක නැති වෙන්නේ නැහැ. එහෙනම් ද්වේෂය අපි අල්ලාගෙන ඉන්නවා, උපාදානය කරගෙන ඉන්නවා. එහෙනම් මේ විදිහට අපි මේ ලෝකේ අත්තරින්න වෑයම් කරන හැම තැනම ලෝභය, ද්වේෂය, මෝහය කියන අකුසල මූලයන් මුල් වෙලා අපි ඒවට අවු වෙලා ඉන්නවා. මේ නිසා තමයි මේ අත්තරීම කියන ධර්මතාවය සංකීර්ණ විෂයක් වෙලා තියෙන්නේ. එහෙනම් හේතුඵල ධාමට අනුව මේ අත්තරීම ගවේෂණය කරනකොට හැම වස්තුවකටම හේතුවක් පේනවා. ඒ හේතුව නිරෝධ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ හේතුව හැදිලා තියෙන සතරමා භූතයකින්. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි පාවිච්චි කරන පරිභෝජනය කරන වතුර බෝතලේ ඒක වීදුරු වලින් හදලා තියෙනවා. එංගලන්තෙන් ගෙනාපු එකක්, ඒක ලස්සන මේ වටිනා එකක්, රුපියල් 5000ක් විතර වටින එකක්. අපි දන්නවා මේක බොහොම ලස්සනයි, මේක පෑන් වළඳනවාට වඩා මේක දිහා බලාගෙන ඉන්න මේකේ අයිතිය කියන එක ඊට වඩා වටින දෙයක්. හැබැයි ඒක අත්හරින්න වුණොත් අපි කාට හරි ඒක දෙනවා. හැබැයි දුන්නට අනේ තරම් ලස්සන බෝතලයක් ජීවිතේ කවදාවත් ලැබිලා නැහැ. ඒක අපි ළඟ තියෙනකොට බොහොම සන්තෝෂයෙන් හිටියා. ඒක වටිනාකමින් යුක්ත එකක්. ඒක මගේ කියන සන්තෝෂයේ මන් තුළ පැවතුණා. දැන් මොකවත් නැහැ. දැන් තියෙන ප්ලාස්ටික් බෝතලේ වටින්නේ නැහැ කියලා අපි අනන්ත ප්‍රමාණ කනගාටු වෙනවා. දැන් බලන්න අර අල්ලාගෙන හිටපු දේ අත්හැරියා. ඒක වෙනත් කෙනෙකු සතුව ගියා. නමුත් ප්‍රශ්නේ තාම විසඳිලා නැහැ. එහෙනම් ඒ භාණ්ඩය පිළිබඳ ලෝභය අපි තුළ පවතිනවා. ලෝභය ඇදලා තින්නේ කොහමද? පඨවි ආපෝ තේජෝ වායෝ වලින්. භෞතිකවේ නිර්මාණය පිළිබඳව මතකයන් තියෙනව නේද? ඒකේ ඇඩතල පිළිබඳව, ලාංඡන පිළිබඳව, ඒකට දාන්න පුළුවන් ධාරිතාව පිළිබඳව, අන්න ඒක පඨවි මට්ටමේ ප්‍රශ්නයක්. මේ බෝතලයේ තියෙන නිසා සන්තෝෂයක් ඇති වුණා නේද? මේ බෝතලයේ තිබුණ නිසා අපිට යම්කිසි තෘප්තියක් තිබුණා නේද? ඒක දැකලා අපි ප්‍රීති වුණා නේද? අන්න ඒක ආපෝ මට්ටමේ ප්‍රශ්නයක්. ද්‍රව මට්ටමේ ප්‍රශ්නයක්, ඇඟීම් මට්ටමේ ප්‍රශ්නයක්. ඒක දකිනකොට අරකට වඩා මේක හොඳයි, මේකට වඩා මේක වටිනවා. මේකේ වතුර දැම්මාම මේ ගුණ හම්බෙනවා. හේතුව ප්ලාස්ටික් බෝතල් වල දැම්මාම රසායනික ප්‍රතික්‍රියා කරලා ඒක කයට අගුණයි. මේක වීදුරු බෝතලයක්, මේක නිසා අපේ කයට කිසිම අගුණයක් නැහැ කියලා ඒකේ යම් යම් අදහස් අපේ සිතේ පැවතුණා. අන්න ඒවා වායෝ මට්ටමේ ප්‍රශ්න. ඒ බෝතලේ තියෙනකොට මේම තියන්න ඕනේ, අරම තියන්න ඕනේ, බිමින් තියන්න ඕනේ, පරිස්සමෙන් තියන්න ඕනේ. අගිස්සවල තියන්න හොඳ නැහැ, වැටුනොත් කැඩෙනවා, අතහැරුණොත් කැඩෙනවා. ඕදනකොට බොහොම පරිස්සමෙන් ඕදන්නේ, ගොඩාක් උස තියලා ඕදන්නේ නැහැ, බිම වැටුනොත් ඉස්සලා ගියොත් කැඩෙනවා. අන්න බලන්න සිටිවිලි මට්ටමින් අපි කොච්චරයකට බැඳිලාද කියලා. එහෙනම් මේ විදිහට භෞතිකව අපේ නාමයට රූපයට බැඳෙනවා. ඒ වටිනාකමට, ඒ ක්‍රියාකාරී ස්වභාවයට, ප්‍රයෝජනවලට අපි බැඳෙනවා. ඒකෙන් අම්බෙන යම් යම් වාසි සඳහා අපි බැඳෙනවා. ඒක නිසා අපි හිතන සිටිවිලි නිසා බැඳෙනවා. අන්න බලන්න ලෝභය ඇදිලා තියෙන්නේ ක්‍රම අතරකින්. එහෙනම් හේතු අපි බලාගෙන යනකොට හේතුවටත් හේතුවක් තියෙනවා. මොකද්ද? ලෝභය අපි ළඟ තිබුණා. ඒ ලෝභයට හේතුව අපි දැක්කා. යම්කිසි නිර්මාණයක් තියෙනවා, වටිනාකමක් තියෙනවා. වටිනාකමට හේතුව බැලුවාම ඒකට හේතු හතරක් තියෙනවා. ඒකේ වටිනාකම නිර්මාණය වෙලා තියෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේද එකින් එකට පා කරන්නට උමි. එහෙනම් අපි දැනගත්ත පටවි මට්ටමේ මේකට ලොකු බැඳීමක් තියෙනවා. මොකද්ද මේ පටවි මට්ටමේ තියෙන බැඳීම කියලා බැලුවාම මේක අලංකාරය, නිර්මාණය, මේක නිෂ්පාදනය කරපු රට, මේකේ මිල. අන්න ඒ වටිනාකම් ටික අයින් කරනවා. මේ මිල වැඩි නිසා මේක පරිස්සම් කරන්න මම ගොඩාක් වෑයමක් දරනවා, මාන්සි වෙනවා. මේක නඩත්තු කරන්න මම විශාල පරිශ්‍රමයක් දරනවා. ඒ දවස්වල කුටිය වහන්නේ නැහැ. දැන් මේ වතුර බෝතලේ නිසා කොයි වෙලෙත් මම වාලා ඉනේ යතුර තියාගෙන ඉන්නවා. විශාල දුකක් මම මේ බෝතලේ නිසා විඳිනවායි කියලා දැනගත්තාම අර වටිනාකම මිල නිසා ඇතිවෙච්ච ප්‍රශ්නය කියලා දැනෙනකොට මිල පිළිබඳව කලකිරෙනවා. අන්න ඒ පටවි ස්වභාවය අපෙන් අත්හැරෙනවා. මේකේ වතුර හරි පිරිසිදුයි නිර්මලයි සෑම ප්‍රමාණයක් තියන්න පුළුවන් ඉමින් ඉමේ වළඳන්න පුළුවන් හරි පාසුවේ කියලා හිතනවා. අන්න ඒ ආපෝ මට්ටමේ බැදීම කොහොමද නිර්මාණය නිරෝධ කරන්නේ කියලා බැලුවාම ස්වභාවික වතුර ගලාගෙන යනවා. ඒකෙන් අල්ලලා බිව්වාම නිතරම ප්‍රාණවායුව වැඩියෙන් තියෙනවා ගලාගෙන යතුරවල. අපි දන්නවා ප්‍රාණවායුව වැඩි කියලා. එක්තැන් නැවතිච්ච වතුරවල ප්‍රාණවායුව අඩුයි කියලා අපි දන්නවා. එහෙනම් ගලාගෙන යතුරවල ප්‍රාණ ශක්තිය වැඩි නම් ඒකේ ශක්තියේ ධාරිතාව වැඩි නම් අන්න ඒ ගලාගෙන යන වතුරවලට වඩා තැම්පත්වල යතුරවල තියෙන ප්‍රාණ ධාරිතාව අඩුයි, ප්‍රාණ ශක්තිය අඩුයි. එහෙනම් ඒ වතුර බෝතල් කරලා බාහිර ආලෝකයෙන්, බාහිර උෂ්ණත්වයෙන්, බාහිර වායුගෝලයෙන් අපි ඒක වෙන් කරලා මූඩිය දාලා ඉර කරලා තිබ්බාම ඒක අර තැම්පත් වෙච්ච වතුරවලටත් වඩා මරිච්ච ස්වභාවයක් තියෙනවා. ඒකේ ප්‍රාණ ශක්තිය තවත් අඩුයි. ගලාගෙන යන වතුරවල උපරිම තියෙනවා, තැම්පත්වත් වෙච්ච වතුරවල අවමෙන් තියෙනවා. ඒක බෝතල් කරලා වැව්වාම ඒක උපරිමයේ අවමයට බයිනවා. එහෙනම් මේ බෝතලෙන් තියෙන වතුර පිරිසිදුවට පෑදෙලිව තිබුණට මට හම්බෙන ප්‍රාණ ශක්තිය අඩුයි. මේ වතුර ඉර කරලා තිබ්බාම බාහිර වායුගෝලයක් එක්ක තියෙන සම්බන්ධය බින්දාම ඒ උෂ්ණත්වයට සම්බන්ධ බින්දාම මේකේ ප්‍රතික්‍රියා කරනවා. ඇතුළේ තියෙන රසායනික ද්‍රව්‍යයත් එක්ක ප්‍රතික්‍රියා කරලා කරලා මේකේ වෙන වෙන සංඝටක හැදෙනවා. වැවට කවදාවත් කල්ලිකුත් වීමේ දිනයක් නැහැ. අපිට දන්නවා රජවරු ඒ කාලේ වැව් ඇරුවා. නමුත් වැව් වලට කල්ලිකුත් වීමේ දින දාලා තිබුණේ නැහැ. මාමුදට කවුරු දින නියම කරලා නැහැ කල්ලිකුත් වෙන්නේ ආවල් දවසේ කියලා. අදයි ඒ වතුර පානීය ජලය වශයෙන් බෝතල් කළාම ඒකට මාස 6ක් හෝ 8ක් හෝ මාස 3ක් හෝ අවුරුද්දක් හෝ දිනයක් දාලා කල්ලිකුත් වෙනවා. එහෙනම් කල්ලිකුත් වෙනවා නම් මේක තුළ අර ස්වභාවික ක්‍රමය නැහැ කියන එක පැහැදිලි නේද? අන්න මේ වගේ ಗುಣධර්ම මෙනෙහි කරනකොට අර වටිනාකම ඉමීසරේ නිරෝධ වෙලා අනේ මම මේක තුළින් මට අකටයුත්ත කරගන්නේ මේ පිරිසුදුභාවයෙන් මට ශරීර සෞඛ්‍යෙට එච්චර ගැළපෙන්නේ නැහැ කියනකොට අර බැඳීමෙන් තිබිච්ච සෙනෙහසෙන් තිබිච්ච වටිනාකමෙන් තිබිච්ච ඒ හැම දෙයක්ම අත්හැරිලා යනවා. ඒකෙන් මට මෙච්චර ප්‍රයෝජනවත් රැට එළියට යන්න ඕනේ නැහැ, ළඟ තියාගන්න පුළුවන්, මේකෙන් බොන්න පුළුවන්, මේ වගේ දේවල් මට ලැබෙනවායි කියලා මම ගොඩාක් දේවල් හිතාගෙන හිටියා. අන්න ඒවත් ක්‍රමානුකූලව නිරෝධ කරනවා. මේක වාලා තියෙනකොට මට බැරි වෙලාවත් අමතක වෙලා දවස් දෙක තුන පල් වෙනවා. වතුර ටික බීලා ඉතුරු වෙච්ච වතුර තවත් වතුර අල්ලනවා. එහෙනම් යම් කිසි ප්‍රමාණයක වතුර මේක ඇතුලේ නිතරම තැබ්පත්ව පවතිනවා. ඒ තැබ්පත්භාවයේ දීර්ඝ කාලින් යනකොට ඒක තුලින් වෙන වෙන විස බීජවල ඇති වෙලා ශරීරයට අහිතකර බලපෑම් ඇති වෙයි කියලා ඒ වගේ ඒක තුල දකින්නා වූ වටිනාකමට විවිධාකාර සිටිවිලි වලට වෙනත් වෙන සිටිවිලි වලින් අරකේ වටිනාකම නිරෝධ කළා දානවා. මන් ළඟ බෝතලයක් තියෙනවා, ඒක පරිස්සමෙන් තියෙනවා, වටිනාකමින් තියෙනවායි කියලා මම ගොඩාක් ඉගෙන හිතනවනේ. ඒක නඩත්තු කරන්නේ කොහමද, පරිස්සම් කරන්නේ කොහමද, තියන්නේ කොහමද, ගන්නේ කොහමද, මේ පිළිබඳ කල්පනා කරලා කල්පනා කරලා අපේ මානසිකත්වයට අවවාදයක් දෙනවා. මේ බෝතලේ තියෙන්නේ අම්බෙන්ද කලින් මේ ප්‍රශ්න එකක්වත් තිබුණ නැහනේ. දැන් අපේ ජීවිතයේ ලොකුම ප්‍රශ්නේ මේ බෝතලේ නඩත්තු කරන එකනේ. මානකම පැත්තකින් තියලා බෝතලෙත් එක්කනේ වැඩිපුරම ගත කරන්නේ කාලය. අන්න පොඩි ළමයෙකුට සබෝනික්කේ කම්බ වුණාම එයා කන්නේ බොන්නේ මොකවත් නැහැ. එයා නාවනවා, එයා අන්දනවා, කඩේකන් යනවා, බේත් පොවනවා, නානක් ප්‍රකාර වැඩ. මේ වගේ තත්ත්වයක් මටත් ඇති වෙලා කියලා දැනගන්නකොට අර සිටිවිලි වලින් විඩාවටපත් වෙලා අර සිතන්න තියෙන වාරගාන අඩු වෙලා යනවා. අන්න බලන්න දැන් මේ බෝතලේ දකින්න කැමති නැහැ, බෝතලේ ගැන ඉතන්න කැමති නැහැ, බෝතලේ ගැන මෙනෙහි කරලා සන්තෝෂ වෙන්න කිසිම කාරණාවක් අපේ සිතේ තැන්පත් වෙලා නැහැ. දැන් මේ බෝතලේ සම්පූර්ණයෙන්ම අත්හැරිලා ඉවරයි. එහෙනම් මේ විදියට ද්වේෂයක් ඇති වෙලා තියෙන සතරමා භූතයෙන් පටවි මට්ටමින් මේ මනුෂ්‍යට ගහන්න ඕනේ, බනින්න ඕනේ කියලා බැඳීමක් තියෙනවා. ඒ මනුෂ්‍යයාට නිନ୍ଦා අපාස කරන්න ඕනේ, බනින්න ඕනේ කියලා අර කායික වශයෙන් නැතුව වාචික වශයෙන් අපේ යම්කිසි බැඳීමක් තියෙනවා. ක්‍රියාකාර ස්වභාවයෙන් එයා අකමැති විදිහට ඇසිරිලා එයාට යම් යම් දේවල් අකමැති දේවල් විදිහට අපි කටයුතු කරලා එයා විඩාවට පත් කරන කම්පාවට පත් කරන අදහස් අපි තුල තිබුණා. කොටිය වාගෙන එයාට ශාප කරනවා, දොස් කියනවා, නිඳා කරනවා, සිටිවිලි වලින් එයාට වෛර කරනවා. අන්න බලන්න සිටිවිලි වලට ප්‍රශ්න තියෙනවා. එහෙනම් ද්වේෂයක් නිකන් අටගන්නේ නැහැ. ද්වේෂය අටගන්න ක්‍රම හතරක් තියෙනවා. පට වියපෝ තේජෝ වායෝ ස්වභාවයන් අතරයි. එහෙනම් මේ ස්වභාවයන් අතරක් තුලින් තමයි ද්වේෂය අටගන්නේ. ඒ ද්වේෂය ක්‍රියා කරන ස්වභාවයන් අතරට අනුව තමයි ඒක තුළ ඒ වටිනාකම බැඳීම අපට පවතින්නේ. එන යම් කිසි අවස්ථාවක අතපය කඩන්න ඕනේ, ගාන්න ඕනේ, ඒ මනුස්සයාගේ කය තුවාල කරන්න ඕනේ කියන භෞතික ප්‍රශ්නේ අත්හැරියාම බනලා විතරක් නවතිනවා. තරවටු කරලා නිඳා කරලා අපහාස කරලා විතරක් නවතිනවා. ඒකෙනුත් නිදාස් වුණාම බනින්නේ මොකවත් නැනික රවාගෙන යනවා. එයා අකමැති දේවල් විදියට අපි කටයුතු කරනවා. එයාට රිදෙන විදියට අපි පරිසරය හදනවා. එයාට විඩාව ඇති වෙන විදියට බඩු මායිරාදිය කටයුතු වල නිරත කරනවා. එතකොට එයාට ඉන්න බැරි වෙනවා. එයා වහාම පිටත් වෙලා යනවා. හැබැයි වචනයකින්වත් බැනලා නැහැ, තුවාල කළ නැහැ. හැබැයි එයාට ඉන්න බැරි තත්ත්වය පරිසරයෙන් යාට ගොඩ නගනවා. මේකත් එක්තරා ද්වේෂයේ එළියට දාන ක්‍රමවේදයක්. කතා බහ කරන්නේ කොච්චර ළඟ හිටියත් ආක බලාගෙන ඉන්නවා, මූණ එල්ලාගෙන ඉන්නවා. කිසිම මොහොතක කිසිම දෙයක් යත් එක ගනුදෙනු කරන්නේ නැහැ. සිටිවිලි වලින් තරාවෙන් ඉන්නවා. නමුත් ඒක ස්වභාවයෙන් පෙන්වන්නේ නැහැ. එතකොටත් ඒගොල්ලෝ දන්නවා අපි ඉන්නවට කැමති නැහැ වාගේ. අපිට එච්චර ප්‍රතිචාරයක් නැහැ වාගේ. එතකොටත් කලකිරලා පිටත් වෙනවා. එහෙනම් අපේ ද්වේෂයේ ක්‍රම අතරකින් එළියට දාන්න පුළුවන්. අපි තුල තියෙන වෛරය මිනිසෙකුට ක්‍රම හතරකින් එලි දක්වන්න පුළුවන්, රඟ දක්වන්න පුළුවන්. අන්න මේක අවබෝධ කළාම එයා දැනගත්තා මේ අත්තරින්න යනකොට ඒ අත්තරින්නේ මොකක් හේතු නිසාද? ද්වේෂය හේතුව නිසා. ද්වේෂය අත්තරින්න බෑ. ද්වේෂයේ ක්‍රමවේද හතරකින් නිර්මාණය වෙලා තියෙනවා. ඒ හේතුව නිරෝධ කෙරුවොත් තමයි මේක අත්තරින්නේ. එහෙනම් පටවියෙන් ඇතිවෙච්ච ද්වේෂය පටවියෙන් නිරෝධ කරනවා. ආපෝලින් ඇතිවෙච්ච ద్వේසය ආපෝලින් නිරෝධ කරනවා. වායෝලින් ඇතිවෙච්ච ద్వේසය වායෝලින් නිරෝධ කරනවා. සිටිවිලි වලින් පවතිනා වූ ඒ වෛරය, ඒ කැළඹිල්ල සිටිවිලි වලින් නිරෝධ කළාම අන්න හේතුව නිරෝධ වුණා. ඒ හේතුව නිසා ద్వේසය නිරෝධ වුණා. ద్వේසය නිරෝධ වෙච්ච නිසා අර වස්තුව කෙරෙහි, මිනිසයා කෙරෙහි කිසිම අපහැදීමක් නැහැ. කිසිම මොහොතක ඇලිමක් ගැටීමක් පටිගයක් නැහැ. අන්න බලන්න අපි අත්තරීමේ ක්‍රමවේදය. එහෙනම් මේ ලෝකේ හැම දෙයකටම හේතුඵල ධමයක් නම් අපි මේ දක්වා අත්තරලා තියෙන්නේ ඵලයේ පමණයි. හේතුව එහෙම්මම තියෙනවා. ඒ නිසා තමයි ජීවිත කාලය පුරාම මේ ආර්ය ශ්‍රාවකයා හැමෝම අත්තරිනවා අත්තරිනවා. ඉවරයක් නැහැ, කෙරවලක් නැහැ. අත්තරලා ඉවර කරන්න බෑ. හේතුව මේ හේතුව තියාගෙන අත්තරින නිසා, හේතුව පරිසම් කරගෙන අත්තරින නිසා, හේතුව ගැන අවබෝධයක් නැතුව ඵලය අත්තරින නිසා ඒගොල්ලෝ ජීවිත කාලෙම අත්තරීම කියන ක්‍රියාවලිය කරන්නට සිද්ධ වෙනවා. කරකීමේ ඒගොල්ලෝ වගකීම දරනවා. එහෙනම් මේ විදිහට අපි මේ අත්දැකීම පිළිබඳව යම්කිසි අවබෝධයක් ගත්තාම අපටත් මේක ප්‍රායෝගිකව පුහුණු කරන්න පුළුවන් වුණාම අපි දන්නවා අත්තරින එක එච්චර ලේසි දෙයක් නෙමෙයි. දැනගත්තා අත්තරින එක එච්චර අමාරු දෙයක්ුත් නෙමෙයි. එහෙනම් දැනගෙන කරන එක තමයි නිවනට තියෙන එකම උත්තරය. මනතම් ප්‍රතිකර්මය නොදැන කරනවායි කියලා කියන්නේ වළඳන එකවත් කරන්න බෑ. ඇයි? එයාගේ ප්‍රමාණය දන්නේ නැතුව ගත්තාම ඉරවිලා මැරෙනවා. ඉතින්ලා ගන්න ඕනේ මොනවද? ආපසු ගන්න ඕනේ මොනවද? ඒක අනන්න ඕනේ කොහමද? කොයි විදියටද ගන්න ඕනේ කියන දන්නේ නැතුව බත්තික වෙනම කාලා ඉවරුනාම වෙන ව්‍යංජන වල සැරවැඩි. ව්‍යංජන වෙනම කන්න විදියක් නැහැ. ඒ කියන්නේ එයාට අම්බෙච්ච දාන වේලේ රසය එයාට විඳින්න අම්බෙන්නේ නැහැ. ඒකෙන් තෘප්තිමත් භාවයක් ලබන්න අම්බෙන්නේ නැහැ. එහෙනම් දානේ වළඳන එක පවා දැනගෙන කරන්නට ඕනේ. එහෙනම් මේ ලෝකයේ හැම දෙයක්ම හේතුඵල ධාමයට ඇදිලා තියෙනවා. හේතුව නිසා ඵලය හටගෙන තියෙනවා. ඒ ඵලය නිරෝධ කරන්න හේතුව ඉස්සෙල්ලාම නිරෝධ කරලා ඉන්න ඕනේ. එහෙනම් මේ හේතුඵල ධාම නිර්මාණය වෙලා තියෙන්නේ කොමක් අරමුණු වෙලාද කියලා බැලුවාම ඒ සෑම හේතුඵල ධාමක්ම අරමුණු කරලා තියෙන්නේ සලායතනය. අසකන දිව නාසය සමසිත කියන ආයතන අය අරමුණු කරගෙන තමයි මේ හේතුඵල ධාම, මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන එම නැත්තම් ඒ පංචභූත වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් අපි දකින දේවල් අපට ඇහෙන දේවල් දැනෙන දේවල් පේන දේවල් ඇඟෙන දේවල් සිතන දේවල් කියන මේ පංචකාම ලෝකය ගත්තාම මේ සෑම දෙයක්ම හේතුඵල ධර්මයෙන් ඇති වෙලා තියෙන්නේ. මට මේ ලෝකේ කිසිම දෙයක් පේන්නේ නැහැ හේතුවක් නැතුව. මට මේ ලෝකේ කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ හේතුවක් නැතුව. මට මේ ලෝකේ කිසිම දෙයක් සිතෙන්නේ නැහැ හේතුවක් නැතුව. හේතුව මේ ලෝකේ හැම දෙයක්ම ඵලයක් වශයෙන් නිර්මාණය වෙනවා නම් ඒ කාන්ත වශයෙන්ම හේතුවක් ඒකේ අභ්‍යන්තරයේ තියෙනවාමයි. සමහර අය ඉන්න ජීවිත කාලෙකම මනමිනියක් දැකලා නැහැ. ඇයි මනමිනියක් දැකලා නැත්තේ? එයාට ඒ හේතුව නැහැ දකින්න. සමහර අය පුංචි කාලේ ඉඳලා දුස්සීලියෝ දැකලා නැහැ. ඔක්කොම තපස්වරු දැකලා තියෙන එකට හේතුව ඒ අසත්පුරුෂයෝ දකින්න හේතුවක් එයාට නැහැ. එහෙනම් අපේ ජීවිතය අරන් බලනකොට මේ ඇස කියන චක්කුව මේ නාම රූපات එක දනුදෙනු කරනකොට අපි දැකපු හැම දෙයක්ම හේතුවක් ඇතුව දැකපු දෙයක්. හේතුව නිසා අපට දකින්න සිද්ධ වෙච්ච දේවල්, හේතුව නිසා ආණ්ඩ සිද්ධ වෙච්ච දේවල්, හේතුව නිසා සිතන්න ජීවත් වෙන්න සිද්ධ වෙච්ච දේවල්, එහෙනම් මගේ ජීවිතේ ඉපදිච්ච දවසේ ඉඳලා මේ දක්වාම හේතුඵල ධර්ම තුල මං ජීවත් වෙලා තියෙන්නේ. ආයතන ආයේ ක්‍රියා කරලා තියෙන්නේ හේතු ධර්ම හේතුඵල ධර්මට එකඟ වෙලා. එහෙනම් මේ කිසිම දෙයක් දන්නේ නැතුව මම මට කියලා ලෝකයක් අදාගෙන මම හිතනවා අන්න මම මේක අත්හැරියා මේක අත්හැරියා. කිසිම දෙයක් අත්හැරලා නැහැ. හේතුව අත්හරින්න යා හේතුව නිරෝධ කරන්න පාය. හේතුව තියෙද්දි ඵලය නිරෝධ කරන කිසිම කෙනෙක් මේ ලෝකේ සැබවින්ම අත්හරින්න නැහැ. తాවකාලික අත්හැරීමේ තෘප්තිය එයා ලබනවා. අපි ආලා තින සාසනයේ යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා කියලා తాවකාලික පැපෙයිද? මොකද්ද తాවකාලික පැවිද? සතිය දෙකක් පැවිදි වෙලා ඒ සාමික වත් පිළිවෙත් ඔක්කොම ටික දැනගෙන පුරුදු පුහුණු කරලා නැවත ගිහි ගෙදර යනවා. එතකොට අපි ආන්න කැමති පැවිදි වෙන්නේ කුමක් සඳහාද? නැවත සිරු හැරීමේ අරමුණෙන් නෙමෙයිද? නැවත ගෙදර යන අරමුණෙන් නෙමෙයිද? එහෙනම් එයා එනකොටම එයා එන්නේ නිවන් දකින්න නෙමෙයි නැවත ගෙදර යන්න නම් එතකොට මේ මාර්ගය කොහොමද නිවැරදි මාර්ගයක් වෙන්නේ? ඒක තුල තිසරණයේ සරණේ සැබවින්ම යන්න පුළුවන්කම තියෙන්නේ කොහමද? එයාගේ ඉස බාන්න කලින් සිවුරු දාන්නත් කලින්ම එයා තීරණය කරලා ඉවරයි, අදිස්ථාන කරලා ඉවරයි. සතියකින් ඒකාන්ත වශයෙන් මං ගෙදර යනවා, නැවතර පරණ වැඩ ටික කරනවා, සාමාන්‍ය ජීවිතයට යනවා, දරුවොත් එක්ක පෞල් ජීවිතේ නැවත මං ගත කරනවා. ඒ කියන්නේ ලෝභ දේශ මොහ නැති කරන්නේත් නැහැ. මම සමාජයෙන් ගී ගෙදරින් නික්මෙන්නේත් නැහැ. ගී සමාජයේ අත්තරින්නෙත් නැහැ. ඒ පරිසරේ මම වෙන් කරන්නේත් නැහැ කියන දැඩි උපාදානයක් ඇතුව නේද මේ දාගන්නේ? එහෙනම් යාර කවදාවත් ඒ දේ කරන්නම් වෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ ගොඩාක් දේවල් තියෙනවා. අපි ඒකේ යථාර්ථය දකින්නේ නැති නිසා, ඒකේ අභ්‍යන්තරය දකින්නේ නැති නිසා ප්‍රඥාවෙන් ඒවා කිසිම දෙයක් ගවේෂණය කරන්නේ නැතුව අපි මේ ලෝකේ හැම දෙයක්ම අත්තරලා ඉන්නවයි කියලා හිතනවා. හැබැයි කිසිම දෙයක් අත්තරලා නැහැ. හැමදේම අල්ලාගෙන උපාදානය කරගෙන ඉන්නේ. එක වස්තුවක් අත්තරිනකොට ඒ වස්තුව මම අල්ලාගෙන ඉන්නේ ලෝභය මුල් කරගෙනද, ද්වේෂය මුල් කරගෙනද, මෝහය මුල් කරගෙනද කියලා බැලුවාම අපට පෑදිලිව පේනවා සමහර වස්තු අපි අල්ලාගෙන ඉන්නේ මෝහය මුල් කරගෙන. මෝහය කියලා කියන්නේ ඇත්ත ඇත්ත නැති නොදක එහෙම එකක් තියෙනවා කියලා හිතනවා නම් ඒ හැම දෙයක්ම මෝහය කියලා කියන මායාව කියලා කියනවා. එහෙනම් යම් කිසි කෙනෙක් රත්තරන් කිලෝ එකක් පියාගෙන අනේ මේක ලක්ෂ 7ක් 8ක් විතර වටිනවා, මම මගෙලම රත්තරන් කිලෝ එකක් තියෙනවා කියලා පුදුමාකාර විදිහට බැඳීමෙන් ඒක අල්ලාගෙන ඉන්නවා. එයා දන්නේ නැහැ රත්තරන් කියන්නේ යකඩ වර්ගයක් කියලා. මේකත් මා පොළවේ ලෝහ වර්ගයක්. එහෙනම් පොළවේ තියෙන යකඩ කරේ තියන ඉන්න මොඩෙක් මේ ලෝකේ ඉන්නවද කියලා බැලුවාම එහෙම කට්ටියක් ඉන්නවා. කරේ එල්ලාගෙන, ඇඟිලි වල දාගෙන, කන් වල එල්ලාගෙන, ලෝහ එල්ලාගෙන ඉන්නවා. එහෙනම් අද ලෝකේ වැඩිපුරම තියෙන්නේ රත්තරන් නම් පොළවේ, අඩුවෙන් තියෙන යකඩ නම් මිනිස්සු ඔක්කොම දැන් යකඩ එකතු කරන්නේ නැද්ද? මිනිස්සු යකඩ වලින් මිනිස්සු මුදුමාල හදාගෙන කරේ දාගෙන ඇවිදින්නේ නැද්ද? එනා යකඩව බවුලව තිබිලා රත්තරන් අඩුවෙන් තියෙන නිසා මිනිස්සු රත්තරන් එකතු කරනවා, ඒවා කනකර පළඳිනවා, ආභරණ හදනවා. එහෙනම් මේ අදුක්‍රමයක් එම නැත්තම් දුර්ලභයි කියන ඒ ප්‍රශ්නේ මත ඇති වෙච්ච ගැටලුවක් නිසා ඇත්තටම මේකට වටිනාකමක් නැහැ. ලෝකයේ හැමතැනම කපු තිනවන කපු වල වටිනාකමක් නැහැ. නයිලෝන් හදුනා නයිලෝන් කොට්ට වලට වටිනාකම වැඩි. හැබැයි නයිලෝන් බහුලව තියෙනවා, කපු නැහැ. එහෙනම් කපු කොට්ටවල වටිනාකම වැඩි. මේ කියන්නේ ඒ දුර්ලභ ගණයේ සියලුම දේවල්
අවමෙන් දින සියලුම දේවල් වලට වෙලඳ පොලේ වටිනාකමක් වැඩි. අන්න මේ සත්‍ය දැනගත්තාම මේ ලෝකයේ කිසිම කෙනෙක් දුර්ලභ දේවල් එකතු කරන්නේ නැහැ. හේතු ඒවා එකතු කරාම අපට කරදරයි නඩත්තු කරන්න. මිනිස්සු මේ ලෝකයේ වරතම් කරන්නේ බෞලව තියෙන දේවල් නෙමෙයි දුර්ලභ ගණයේ දේවල්. එහෙනම් දුර්ලභ ගණයේ දේවල් එකතු කරනවායි කියලා කියන්නේම අපට අනතුරු වෙන්න පුළුවන් ප්‍රශ්න කරදර වෙන්න පුළුවන් සමාජයේ අපිට විඩාවල් ඇති වෙන අවස්ථා වැඩි. එහෙනම් තාපසයා දැනගන්න ඕනේ මේ හැම දෙයක් තුළම මෝහයක් පවතිනවා. මෝහය ඇදිලා තියෙන්නේ පටවි මට්ටමේ දිලිසෙන නිසා මම ඒකට කැමති. වෙළඳ පොලේ ඒකට වටිනාකම වැඩි නිසා මම කැමති. ඒ නිසා මට යම් යම් අපල දුර්වල වෙනවා. ඒ නිසා මම කැමති. දැන් බලන්න මැණිකක් තිබුණාම ඒ මැණිකේ දිස්නේට ඒක තියෙන වර්ණයට ඒක තුල තියෙන කැටයන් වලට මම බැඳිලා නැද්ද? අන්න හේතුව එතනයි පවතින්නේ. ඒ නිසා මගේ අපල දුර වෙනවා. ඒක පළඳගෙන ඉතියාම මට ප්‍රශ්න කරදර අඩු වෙයි කියලා මම දෘෂ්ටියක් අදාගෙන ඉන්නවා. ඒ නිසා මම බැඳිලා නැද්ද? මේක වෙළඳ පොලේ මෙච්චර වටිනාකමින් යුක්තයි මේ වගේ වටිනාකමක් මම සතුව තියෙනවා කියන ඒ සිතිවිලි වලට මම බැඳිලා නැද්ද? මේක පරිස්සම් කරන්න නඩත්තු කරන්න මේක නිසා අනාගතයට යම් යම් දේවල් කරන්න මට ප්‍රශ්නයක් කරදරයක් වුණාම මේක විකුණලා මේ මුදලෙන් මම මේ දේවල් කරනවායි කියලා සිතිවිලි වලින් මම මේක අල්ලාගෙන නැද්ද? අන්න බලන්න මෝහයත් මත්තන් අතරකින් මාව අවු කරගෙන තියෙනවා. හේතුව එතන තියෙන්නේ. එහෙම නැතුව බාණ්ඩේ වස්තුව දුන්නට ඒක අත්හැරෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන සෑම කෙනාම දැනගන්න ඕනේ මේ ලෝකයේ හත්තරින්ද උත්සාහ කරන සෑම වස්තුවක්ම හේතුඵල ධාමයට අනුව ඇදිලා තියෙන්නේ. එහෙනම් හේතුඵල ධාමයට අනුව ඇදිලා තියෙනවා බාණ්ඩය අත්තරින්න කලින් හේතුව නිරෝධ කරලා ඉන්න ඕනේ. හේතුව නිරෝධ කරනකොට අත්තරින්න මේ ලෝකේ මොකවත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වස්තුව ඉබේ අත්හැරෙනවා. ඒක පාසුවෙන් කළ හැකි. වටිනාකම හිතේ තියාගෙන කොච්චර හත්තරියක් ඒක දරාගෙන ඉන්න බෑ. අපි දන්නවා තපස් රකින්න කියලා උපාසක පින්වතෙක් ඇවිල්ලා හිටියා. නිතර එයා කලබල වෙලා ඇවිදිනවා සක්මන් කරනවා. මානසිකව ටිකක් විඩාවක් තියෙන බව අපට තේරිලා උපාසක පින්වත කුමක්ද ඔබගේ සිතේ තියෙන විඩාව කියලා ඇහුවාම එයා කියනවා මගේ භාර්යාව යම්කිසි කෙනෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබුණා. මේ දවස්වල මම සතිය දෙක භාවනා යෝගී වෙනවා. නැවතේ සම්බන්ධය ඇති වෙලාද දන්නේ නැහැ. හේතුව ඒ මිනිසයා ඒ වැඩට ගිහිල්ලා මාසෙකට එකසරේ යන්නේ මේ දවස්වල යා නිවාඩු වෙන දවස්. දැන් ආයේ සම්බන්ධය ඇති වෙලාද දන්නේ නැහැ. ඒකයි මම කල්පනා කරන්නේ. දැන් භාර්යාව අත්තරලා, ගෙවල් අත්තරලා, දරුවෝ අත්තරලා සසරට කුමක් හෝ යමක් කරගන්නට ඕනේ, ලෝභ දේශ මොහ නැති කරගන්නට ඕනේ, අවම කරගන්නට ඕනේ කියන අදහසෙන් ආරණ්‍යගත වෙලා භාවනා කළාට අර අත්තරිච්ච කිසිම දෙයක් අත්තරිලා නැහැ. හේතුව අර පටවිය ආපෝ තේජෝ වායෝ වලින් ඇතිවෙච්ච ලෝභ දේශ මොහකින ඒ ධර්මතාවය තුළ භෞතිකව අත්තරියාට ඒක තුළ තියෙන වටිනාකමට ඒ ඇලීමට බැඳීමට එයා තාම අවු වෙලා ඉන්නවා. ඒවා අත්තරිලා නැහැ. ඒ පිළිබඳව ගනුදෙනු කරන සිටිවිලි වලින් එයා අවු වෙලා ඉන්නවා. ඒක තාම අත්තරලා නැහැ. ඒ නිසා ලැබෙන ප්‍රයෝජන අවාසි ඒ වගේ දේවල් වුණොත් තමන්ට ලැබෙන අවාසි tikai තමන්ට වෙන්න තියෙන ප්‍රශ්න tikai අන්න ඒවා පිළිබඳව කිසිම දෙයක් අත්හැරලා නැහැ. එහෙනම් සැබෑ අත්හැරීමක් සිදු වෙලා නැහැ. తాවකාලික භෞතික වෙන්වීමක් විතරයි. එහෙනම් මේ ලෝකේ දාන දෙන ගොඩාක් කට්ටිය දාන දෙන්නේ ඇත්තටම අත්හැරලාද කිව්වම නෑ. తాවකාලික වෙන්වීම අද සංගයාට දුන්නාම අපිට මේ සංසාරේ අනන්ත අප්‍රමාණ මේ වගේ දේවල් ලොරි ගණන් අම්බෙනවලු, පෙට්ටකම් වලින් අම්බෙනවලු, ඔඩකුව තලලා තව පුරවනවලු, ඇති කියන්න ඔඩකුව පිරෙන්න දෙනවලු. අන්න අනාගතේ මහා පරිමාණයේ බලාපොරොත්තුෙන් දුන්නාම ඒක දෙනවා නෙමෙයි తాවකාලිකව ඈත් වෙනවා, తాවකාලිකව වෙන් වෙනවා. නැවත ඒක මහා පරිමාණෙන් උපාදානය කරගන්න අල්ලා ගන්න අදාසින්. එහෙනම් දානය කියලා කියන්නේ අත්තරීම කියලා අපි අහලා තියෙනවා. අත්තරීමේ පාරමිතාව සම්පූර්ණ කරන්න තමයි තථාගතයන් වහන්සේ මේ අත්තරීම කියන ධර්මතාවයට ප්‍රතිකර්මයක්, එහෙම නැත්නම් ඒකට විසඳුමක් වශයෙන් දානය කියන පාරමිතාව දේශනා කළේ. හැබැයි ඒ දානය පවා මේ කියන හේතුව අල්ලාගෙන තමයි අපි ඒ දානෙ දෙන්නේ. අද මේ ලෝකේ අත්තරින ගොඩාක් කට්ටිය දානමාන පින්කම් කරන, සිව්පසෙන් අපෝපත්තාන කරන හැමෝම කුසල් බලාපොරොත්තුෙන් නෙමෙයිද කරන්නේ? වැඩිපුර සිල් තියෙන කෙනාට වැඩිපුර දෙන්නේ වැඩිපුර කුසල් ලැබෙන පින් ලැබෙන අදාසින් නෙමෙයිද? කාසාවට කණ්ඩකට දුන්නත් ඒ ආකාරයෙන්ම කුසල් ලැබෙනවා නම් පින් ලැබෙනවා නම් මේ ලෝකේ කාටවත් බෑ මේ අපට ලැබෙන්න තියෙන ඒ ආනිසංසය නතර කරන්න. එහෙනම් එහෙම තියෙද්දිත් අපි මේ ලෝකයේ ගොඩාක් දේවල් වලට ගැටෙනවායි කියලා කියන්නේ ප්‍රශ්න ඇති කරනවායි කියලා කියන්නේ යථාර්ථය දැකලා නැහැ. දැන් බලන්න අපි හේතුඵල ධර්මයට අනුව මේ ලෝකේ හැම දෙයක්ම තේරුම් අරගෙන අත්තරින භාවනා යෝගියා තවත් තැන කියලා වෙනවා. ඒ තැන තමයි එයා අත්තරින්නේ අත්තරින්න ඕන නිසා නෙමෙයි. ඒ අල්ලාගෙන ඉන්න ප්‍රශ්නය ඒ විඩාව ඒකෙන් නිදහස් වෙන්න ඕන නිසා. ඒ විඩාවෙන් සෑයීමටපත් වෙන්න ඕන නිසා. ඒ කියන්නේ තවත් බලාපොරොත්තුවක් අදාගෙන අත්තරියාම ඒ වෙනුවට වටිනාකමක් තියනව නේද? මං ඇහුවා එක භාවනා යෝගියෙක්ගෙන් ගෙවල් දොරල ඔක්කොම අත්හැරියාම දැන් කොහොමද මානසිකත්වය කිව්වම අනේ ස්වාමීනි පුළුන් ගොඩක් වාගේ හරි සෑල්ලු හරි විවේකයි මං ඇහුවා එහෙනම් ඒ විවේකය අර ගෙවල් දොරවල් වල වටිනාකමට සමාන නැද්ද මේ දින තපස්සුවය අර අත්හැරපු බඩු මුට්ටු වලට සමාන නැද්ද එහෙනම් කිසිම දෙයක් අත්හැරලා නැහැ අර විවේකයේ වශයෙන් අර ගෙවල් දොරවල් තියෙනවා ඒ තපස්සුවේ වශයෙන් අර බරුබායගාදී තියෙනවා හේතුව මේ ලෝකේ ස්ථාන මාරුවක් ආල් දින පොල් ගන්නවා පොල් තියෙනවා හැබැයි ආල් වල වටිනාකමට සමානයි මිරිස් තියෙනවා හැබැයි මිරිස් අරන් තියෙන්නේ පරිප්පු දීලා එහෙනම් පරිප්පු නෑ මිරිස් තියෙනවා මිරිස් පරිප්පු වල වටිනාකමට සමානයි එහෙනම් මේ ලබන මානසික සුවය විවේකය මේ නිදාස අර අත්තරපු දේවල් වලට සමානයි එහෙනම් සැබවින්ම අත්තරිලා තියෙනවද නෑ එයා ඒක උවමාරුවක් අරගෙන එහෙනම් මේ විදිහට යම්කිසි භාවනා යෝගියෙක් යමක් අත්හරිනකොට එයා අත්හැරීම කරන සෑම මොහොතක් ගානේ එයා අත්හරිනවා යමම්. හැබැයි අත්හැරියාට සැබවින්ම අත්හැරලා නැහැ. ඒක එක්කෝ අත්හැරලා තියෙන්නේ ඵලයක් වශයෙන් හේතු උපාදානය වෙලා කාම පරිස්සමෙන් තියෙනවා. නැවත නැවත ඒකෙන් හේතු හටගන්න පුළුවන්. ඔන්නම දේ තමයි අපි අත්හරිනවා කියලා කියනකොට ගොඩාක් ශ්‍රේෂ්ඨ ආර්ය ශ්‍රාවකයෝ ඉන්නවා. ඒගොල්ලෝ උත්සාහ කරන කැලේ සත්තරින් ඕනේ කියලා රාගය අත්තරපු උත්තමයක් මට අම්බ වුණා. අද එයා කියනවා සතිය දෙකක් යනකොට රාගය උස්සන්න වෙනකොට දන්නේම නැතුව රාග සිතිවිල්ලට අවු වෙනවා. ඒක එතනකොට හරියට සන්තෝෂයක් දැනෙනවා. ඒක මතක් කරන එක නවත්තන්න කැමති නැහැ. නැවත නැවත මැනේ වෙනවා. දන්නේම නැතුව ඒ තෘෂ්ණාවට අවු වෙලා අවත් සිද්ධ කර ගන්නවයි කියලා. ඇත්තටම රාගය අත්හැරියනම් රාගය තුළ යථාර්ථය දැක්කනම් හේතුව නිරෝධ කළානම් ජීවිතේ කවදාවත් ඒක ඉසකෙස් ගාකටවත් දැනෙන්න බෑ කිසිම රෝමයකට රාගය දැනෙන්න බෑ කවුරු ළඟින් ගියත් මොනවා ආකාරයේ පරිසරයක හිටියත් එයා තුළ එහෙම චේතනාවක් ඇති වෙන්න බෑ හේතුව ඒක ඇති වෙනවයි කියන්නේම එයා රාගය කියන එකට ද්වේෂ කරලා නිඳා කරලා භෞතිකවත් ඇරියාට තාම හේතුව තියෙනවා ඒ නිසා යම් යම් ස්ථානවලදී රාගය මතුවෙනවා සමහර තපස්වරු ඉන්නවා ජාත රූප අල්ලන්නේම නැහැ ඇයි රුපියල් 100කොලේ 500කොලේ දැක්කම අර්ධිට දොස් කියනවා අපේ සීල් කරන්ද ගෙනවද මේකද ඒකද කියලා බැනලා වෙන් කරනවා. හැබැයි 125ක් හම් වෙනවා කිව්වම එයා දන්නේම නැතුව ඒකට අවු වෙනවා. එහෙනම් වටිනාකමක් වැඩි වෙනකොට එයා ඒකට ඊලෑ වෙනවා. එහෙම නැත්නම් අවු වෙනවා. වටිනාකම අඩු වෙනකොට සිංහනාද කරනවා. ඒකට එයා අවු වෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝකයේ ගොඩාක් තැන්වල අපි ගිහින් බලනකොට සමහර අය සිල් රකින්නේ වටිනාකම අඩු මට්ටමින් නිසා වටිනාකම වැඩි මට්ටමින් තිනකොට ඒ සීලේ නිකම්ම කැඩෙනවා සමාජයක් නැද රාගේ රකින්නවා හැබැයි කාන්තාවක් එක්ක කාමරයක තනි වුණාම කිසිසේත්ම යට රාගේ රකින්න පුළුවන් කමක් නැහැ ඒ කියන්නේ එයා රකින්නේ සබෑ සීලයක් නෙමෙයි රඟපෑමේ සීලයක් එනම් මේ හේතුඵල ධර්ම කියන ධර්මතාවයට අනුව බලනකොට අනන්ත අප්‍රමාණ අපි මේ සංසාරයේ මොනවද වඩලා තින්නේ කියලා බැලුවාම අපි වඩලා තින්නේ ඵලයේ නිරෝධ කරන ඵලයට විරුද්ධව කටයුතු කරන ක්‍රමවේදයක් නිසා ඇත්ත සැබෑ සීලය හේතුව නිරෝධ කරන එක ඒක අපි වඩලා නැහැ. එහෙනම් රාගය ඇති වෙන්නේ යම්කිසි හේතුවක් නිසා නම් ඒ හේතුව ඇදිලා තියෙන්නේ තෘෂ්ණාව මුල් කරගෙන නම් ඒ තෘෂ්ණාව කියන හේතුව නිර්මාණය වෙලා තින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතවල නම් එහෙනම් ඒ රාගය ඒ හේතුව නැමැති තෘෂ්ණාව පවතින්නේ ක්‍රමවේද අතරකින් ඝන ස්වභාවයකින් තෘෂ්ණාව පවතින අල්ලන් දෙිතෙනවා වඩා ගන්න දෙිතෙනවා සිපින් දෙිතෙනවා ඒ වගේම ඒක ද්‍රව ස්වභාවයකින් පවතිනවා ඒ කියන්නේ කතා කරන්න කැමති ළඟ හිටගෙන ඉන්න කැමති පේන දුර ඉන්න කැමති ඒගොල්ලෝ ඒක මේට යනවා නම් ඇවිදිනවා නම් ඒගොල්ලොත් එක ගනුදෙනු කරන්න තියෙනවා නම් එකට කෝපපින්ම් ඕදන්න තියෙනවා නම් දානශාලාවේ එකට ඉඳගෙන ඉන්න තියෙනවා නම් අන්න ඒක තුලින් යවින්දනයක් ලබනවා එහෙනම් දකින්නකොට කතා කරන්න ලැබෙනවා නම් මොනවාරි වචනයක් එයත් එක්ක දවස ගානේ කතා කරන්න තියෙනවා නම් මොනවාරි ඉංග්‍රීසියකින් හරි හිනාවකින් හරි ගනුදෙනු කරන්න තියෙන අන්න ඒක තුලින් වින්දනයක් ලබනවා. පේන්නත් නෑ, ළඟින්නුත් නෑ, ස්පර්ශේකුත් නෑ, කතා බහ කරන්නෙත් නෑ. හැබැයි සිතිවිලි වලින් එයාගේ රූපෙමනේ කරන්න කැමති නම්, එයාව නැතර නැතර මතක් කරන්න කැමති නම්, එයාත් එක්ක ගත කරපු කාලය, කතා කරපු කාලය, ඉනාවෙච්ච කාලය නැවත නැවත මතකයෙන් අවදි කරගෙන වින්දනයක් ලබනවා නම්, සිතිවිලි වලින් තාම තෘෂ්ණාව කියන හේතුව පවතිනවා. තාම රාගය කියන ධර්මතාවය එයාව ආක්‍රමණය කරලා, එයා තාම රාගයට ඊළාවෙච්ච කෙනෙක්. එන බලන්න මේ රාගය අත්තරපු කෙනා ඉස්සෙල්ලාම තෘෂ්ණාව කියන හේතුව අත්තරින්න තෝනේ. තෘෂ්ණාව කියන හේතුව අත්තරින්න ඒක නිර්මාණය වෙලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතවල තියෙන මට්ටම් අතරින් තෘෂ්ණාව අයින් කරන්න ඕනේ. එහෙම අයින් කෙරුවොත් එයාට සාමාන්‍ය ගහක් ගලක් වාගේ තමයි පේන්නේ රාගය. එයා තුල කවදාවත් කිසිම රෝමයකින්වත් රාගය මතුවෙන්නේ නැහැ. එයා රාගය අඳුනන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. එනම් තපස්වර ගොඩාක් දුරට භාවනා යෝගි වෙන්නකොට, උදකලා ගත වෙනකොට, ආරණ්‍ය ගත වෙනකොට, රුක්ක මූල ගත වෙනකොට උන්වහන්සේලා අත්තරින් කිසිම දෙයක් නැහැ. තුන්සි උරයි පාත්‍රයයි තියෙන්නේ. ඒක අත්තරින් අවශ්‍යයක් නැහැ. මානව ජීවිතයට අවශ්‍යයි ඒක. එහෙනම් උන්වහන්සේලාට අත්තරින් සිද්ධ වෙනවා කෙලස් ටික, තමන් තුළ තියෙන අදුපාඩු ටික, අසංවර ටික. එහෙනම් තමන් තුළ සැඟවිච්ච යම් යම් දුර්වලකම් තියෙනවා නම් ඒ හැම එකක්ම අත්හරින්න වෙනවා. හැබැයි මේ අදුපාඩු මං අත්හැරියා කියලා ඉත හැදුවට කාලයක් යනකොට ඒක මතුවෙනවා. නැවත නැවත ඕද හොද මඩේ දැම්මා වාගේ කැළඹෙන වෙලාවේදී තරහා යනවා. නිවිච්ච වෙලාවේදී තරහා යන්නේ නැහැ. තරහා යන්නේ නැහැ කියලා තරහව ද්වේෂය අත්හැරලාද නැහැ. එයා తాවකාලිකව ඈත්ලා ඉන්නවා, తాවකාලිකව යටපත් කරගෙන ඉන්නවා. හැබැයි ළඟච්ච වෙලාවේ ඒක නැවත නැවත මතුවෙලා එයා දන්නේම නැතුව ඒකට ආක්‍රමණය වෙනවා. එනම් කෙලෙස් අත්තරින කොටත් තමා වාඩි වෙලා මේ අත්තරීමේ ධර්මතාවය පුරුදු කරනවා. කොයි විදිහටද මේ අත්තරින සෑම කෙලෙසයක් තුළම පවතින ඒ මූල ධාතුව, එම නැත්නම් හේතුව හොයනවා. ඔයලා ඒ හේතුව අත්තරියාම ඒ හේතුව අත්තරන අත්තරන හැම මොහොතෙම අපට තේරෙනවා මේ කෙලෙසය සම්පූර්ණයෙන්ම අර අඳුර එළිය දකින්නකොට පාවිලා යනවා වාගේ, ඉරදුතු හඳුර අබිනිෂ්ක්‍රමණය වෙලා නැති වෙලා නිරෝධ වෙලා යනවා වාගේ, කෙලස් ටිකේමම නිවිලා යනවා, අපෙන් ඈත් වෙලා යනවා. ඒකටයි අපටයි තියෙන සම්බන්ධය බිඳිලා යනවා. අන්න මේ විදිහට අපි සෑම කෙලෙස ධර්මයක්ම ගවේෂණය කරලා හේතුව හරියටම දැකලා, ඇයි මේ කාවේ, ඇයි මේක දැනෙන්නේ කියලා හරියටම දැකලා ඒ හේතුව අයින් කරපු ගමන්ම අන්න ඒක නිරෝධ වෙලා යනවා. සමහර වෙලාවට අපි අතේ තියෙන අදුරකතණයට අපි ගොඩාක් බැඳිලා ඒක අත්හැර ගන්න බෑ. එහෙනම් ඒකට ඇති වෙච්ච ඒ අත්හරින්න බැරි හේතුව මොකද්ද? ලෝභය කියන හේතුව තාම තියෙන නිසා නේද? හැබැයි ඒ ලෝභය ඇති වෙලා තියෙන්නේ ඒ දුරකතනේ වටිනාකමට නේද? එහෙනම් වටිනාකම අඩු එකක් නැති වුණාම කලබල වෙන්නේ නැහැ. වටිනාකම වැඩි එකක් නැති වුණාම කලබල වෙනවා. එහෙනම් මේ ලෝකේ සෑම මොහොතක් ගානේ අපි අත්තරින කලින් ඒ අත්තරින දේ ඇතිවෙච්ච හේතුව හොයලා බලලා ඒ හේතුව නිරෝධ කරලා අත්තරිනවා නම් අත්තරින කලින් අත්තරෙනවා. අත්තරීමේ පාරමිතා පුරණ, කමඨාන පුරණ භාවනා යෝගියාට පාසුවෙන් ඒක සිදු කරන්නට පුළුවන් වෙනවා. එහෙනම් මේ අවබෝධය සෑම අත්තරින ඒ භාවනා යෝගී තුළම තිබිය යුතුයි. හේතුව මේ ලෝකයේ හේතුව විතරක් නෙමෙයි, ඵලයත් එක්ක අත්තරින්න ඕනේ. ඵලයේ විතරක් නෙමෙයි, හේතුවත් එක්ක අත්තරින්න ඕනේ. හේතුඵල දෙකම අත්තරියොත් විතරයි අත්තරන්නේ. මොනවාරි එකක් අත්තරියාම අනිත් එකේ ඒ ආදීනව, එහෙම නැත්නම් ඒකේ ක්‍රියාකාරී ස්වභාවය අපි තුල තිබිලා නැවත ඒක මතුවෙන්න පුළුවන්. එහෙනම් අපි යම්කිසි අවස්ථාවක යමක් යටපත් කරලා ඒක නැති කළා කියලා කිව්වට කාලයකින් ඒක මතුවෙන්නේ නැද්ද? එහෙනම් ගොඩාක් මේ මුදල් පරිහරණය නොකරපු ස්වාමීන් වහන්සේලා කාලයක් යනකොට මුදල් වලට අවු වෙලා නැද්ද? මහා පරිමාණ ධනස්කන්ධයකට ඉනිකම් කියලා නැද්ද? එහෙනම් ඒ කාලේ තපස් වෙලා හිටපු කට්ටිය දැන් කසාද බැඳලා නැද්ද? මොකද්ද මේකට හේතුව කිව්වාම හේතුව අත්තරින් නැතුව ඵලයක් තරලා තියෙනවා. තපස් වශයෙන් ඒගොල්ල ජීවත් වුණාට කෙලෙස් වලින් ඈත් වෙලා ඉඳලා තියෙන්නේ. ලං වෙච්ච ගමන් ඇවිලෙනවා, පත් වෙනවා, අවු වෙනවා. එහෙනම් අපි මේ සංසාර ජීවත් වෙලා ඉන්න තාක්කල් මේ සෑම දෙයක්ම අත්හරින්නට ඕනේ හේතුඵල ධාමයේ නිර්මාණය වෙච්ච බව දැනගෙන හේතුඵල ධාමයේ අවබෝධය ඇතුව අත්හරින්නට ඕනේ සෑම අත්හරින දෙයක්ම අත්හැරිය ගමන් අපි පරික්ෂා කරලා බලන්න ඕනේ විමසලා බලන්න ඕනේ මම අත්හැරපු දේ තුල හේතුව තියෙනවද හේතුව තාම අත්හැරලාද නැද්ද කියලා පරික්ෂා කරලා අත්හැරලා නම් ඒකේ කිසිම දෙයක් නැහැ ඒක අමතක කරලා දානවා හේතුව තාම නිදන්ගත වෙලා තියෙනවා නම් දැනගන්නවා ඒ කාන්ත වශයෙන්ම මේක නැවත මතුවෙන්න පුළුවන් සමහර ස්ථානවලට ගියාම විශේෂයෙන්ම අපි යම් යම් ප්‍රසිද්ධ මේ නගරවල තියෙන දාන පින්කම් වලට ගියාම ඇඳගෙන ඉන්න ඇඳුම ඇඳාද කියලා සැකයක් හිතෙනවා හේතුව සම්පූර්ණ කය එළියට පේනවා ඒ ඇඬරුව සම්පූර්ණ මිනිසුන්ට පේන විදියට ඒගොල්ල ඇඳගෙන ඇවිල්ලා තින්නේ ඒගොල්ල හිතනවා ඒගොල්ල බටහිර සංස්කෘතියේ ශ්‍රේෂ්ඨ තැනක ඉන්නවා වටිනා ඇඳුම් කට්ටලයක් ඇඳගෙන ඉන්න වටිනා පුද්ගලයෝ වශයෙන් ඒගොල්ල ඉතාලි කියට එයාගේ අසම්මරය එයාට පේන්නේ ලෝකයට පේන්නේ ඒක දැක්කාම අපිට අනේ මේ වගේ කැතේ ස්ථානයක් මේ වගේ අසම්මර පිරිසක් කියලා අපි බොහොම ඉන්නින් පරිසරෙන් ටග්ගල දාන්නේ වළඳගෙන ටග්ගල පෙතෙන පිටක් වෙලා ආවට අපි ඒ රාගයෙන් තෘෂ්ණාවෙන් වෙන් වෙලා නැහැ අපි ඒකෙන් බේරිලා නැහැ తాවකාලිකව ඈත් උනා විතරයි පසුව කුටියට ආවම ඒ ඇදරුව අපට මතක් වෙන්නේ නැද්ද ඒව නැවත නැවත සී වෙන්නේ නැද්ද එතකොට රාගය අපි තුල ඇති වෙලා නැවත නැවත තෘෂ්ණාව අපි ආක්‍රමණය කරන්නේ නැද්ද බලන්න හේතුව තියෙද්දි ඵලය නිරෝධ කරලා తాවකාලිකව ඈත් වෙලා ප්‍රශ්නේ විසඳිලා නැහැ නැවත නැවත හේතුව නිසා ඵල හට ගන්නවා මල් කැඩුවට වැඩක් නැහැ ගා තියෙන තාක්කල් වාරෙන් වාරට මල් හැදෙනවා අවසටත් හැදෙනවා උදේටත් හැදෙනවා කඩන්ඩ කඩන්ඩ හැදෙනවා ගහ පවතිනවා ඒකාන්ත වශයෙන්ම මල් කඩලා ඉවර කරන්න බෑ හැමදාම සංසාරය යන කෙනෙක් බවටපත් වෙනවා එහෙනම් අපි ගා කැපුවාම අන්න මල් ඉපදෙන්න පුළුවන් කැමැති නමුත් ඉපදෙන්න ගා නැති නිසා කවදාවත් ඒ ගායේ මල්ලිප දෙන්නේ වේලිලා කරවිලා පසට පෝරවිලා කොයි විදිහකටද පසෙන් ඒ ගා නිර්මාණය වුනේ ඒ මට්ටමට මේක යනවා එහෙනම් නැවත ඒ සතරමා භූතයෙන් ඇතිවෙච්ච රාගය නැවත ඒ සතරමා භූත බවට පටවිය පටවියට තාපෝ ආපෝ වලටත් වායෝ වායෝ වලටත් තේජෝ තේජෝ වලටත් යන්න නම් ඒ කාන්ත වශයෙන්ම ඒ ඇතිවෙච්ච ස්වභාවයේ ඒ විදිහටම නිරෝධ වෙලා යන්නට ඕනේ ඒක ඒ ආකාරයටම යන්න ඕනේ එහෙනම් පළතුරු වලත් පටවි ස්වභාවයටත් තෙතමනේ තෙතමනේටත් ඒක වාතයේ වාතයටත් උණුසුම උණුසුමටත් මිශ්‍ර වෙලා ගියාම සතරමා භූතයගෙන් ඇති වුණා නැවත සතරමා භූතයට එකතු වුණා දැන් එහෙම එකක් නැහැ එහෙම සිදුවීමක් මේ ලෝකේ කිසිම තැනක නැහැ ඒකෙන් බලපෑමකුත් නැහැ අන්න මේ විදිහට නිරෝධ කරන්නට ඕනේ මේ විදිහට අත්හරින්නට ඕනේ එහෙනම් අත්හැරීම පුරුදු කරන භාවනා යෝගියා සෑම මොහොතක් ගානේ සෑම තප්පරයක් ගානේ එයා වඩන සෑම කමඨාණක්ම හේතුඵල ධමයෙන් දකින්නට ඕනේ හේතුව නිසා අටගත්ත ඵලය එහෙනම් මේ ඵලය මං අත්තරින්ද කොච්චර මං දක්ෂ වෙනවද ඊට වඩා දසදහස් ගුණයකින් මං දක්ෂ වෙන්න ඕනේ ඒකේ හේතු හොයලා මේ සංසාරයේ තුන්තරා බෝධියකින් එකකින් මම රාත් බෝධියෙන් පිරිනිවන් පානකම් තථාගත වෙලා මම පිරිනිවන් පානකම් පච්චේක වෙලා පිරිනිවන් පානකම් නැවත මේ කෙලෙසේ මාතුල හටගන්න බෑ නැවත මේ භාණ්ඩයේ මගේ සංසාර ජීවිතේ නැවත අත්තරින් එක තප්පරයක්මත් මම මිලඟු කරන්නේ නැහැ හේතුව මේක අත්තරින්නේ මගේ මේ පාරමිතා කාලය තුල අවසාන වතාවට නැවත මේක මන් අත්තරින්න නැවත වෑයම් කරන්න එහෙනම් හේතුවත් එක්ක අත්තරින්න තෝනේ අපි මේ ලෝකේ ගොඩාක් දේවල් අත්හරින්නේ ඵලයේ පමණක් නිසා නැවත නැවත ඒක අත්හරින්න අපිට සිද්ධ වෙන්නේ නැද්ද අර කුඩේ අත්හරිනවා ඒක අත්හැරියේ ඇයි ගොටුවත් අපි අල්ලාගෙන හිටපු නිසා ගොටුවත් අත්හැරියා ගොටුවත් අත්හැරලා කුඩේ අල්ලාගෙන හිටියා කුඩේ අත්හැරලා දැන් තල්ලත් අත්හැරලා අල්ලාගෙන ඉන්නවා තල්ලත් අත්හැරියා දැන් තොප්පිය අල්ලාගෙන ඉන්නවා තොප්පිය අත්හැරියා දැන් බක්කඩේ පොළුවේ දාගෙන යනවා එහෙනම් මොනවාරි එකකට අවු වෙන්නේ තාම අවු වෙන්න හේතුවක් තියෙන නිසා තල්ලත්තවත් ගොටුවත්තවත් නෙමේ ප්‍රශ්නේ ඒ නිසා ඇති වෙලා තියෙන වටිනාකම ඒකට මම උපාදානය කරගෙන තියෙන ඒ මානසික ස්වභාවය අන්න ඒකයි අත්හරින්නට ඕනේ එහෙනම් මේ සංසාරයේ ඉපදිලා හැමදාම මේ අත්හැරීම වඩන භාවනා යෝගියා සෑම තප්පරයක් ගානේ මේ අත්හරින හැම වස්තුවක්ම හේතුඵල වලින් ඇති වෙලා තියෙන්නේ හේතුව නිසා ඵලයක් වශයෙන් අටගත්ත මේ දේවල් කොච්චර අත්හැරියත් නැවත නැවත මේ ඵල නිර්මාණය වෙනවා. ජීවිත කාලෙම අත්හැරලා ඉවර කරන්න බෑ. අත්හැරලා ඉවර කරපු කෙනෙකුත් නෑ. එහෙනම් මේක අත්හරින්නකම් මගේ තපස් වේ මම නිර්මාණය කරන්නකම් తాවකාලිකව මම මේකෙන් නිදාසෙන්නට නම් ස්ථිර වශයෙන් නිදාසෙන්නට නම් කලයුත්තේ හේතුව දැකලා හේතුවත් එක්ක නිරෝධ කරන්නට ඕනේ. එහෙනම් මේ අවබෝධය ආවට පස්සේ මේ අවබෝධය තුළ මේ භාවනා යෝගියා සෑම මොහොතක් ගානේ එයා භෞතික දේවල් ඒ සතර ඉරියව්වේ ඉන්නකොට එයා ගනුදෙනු කරනකොට අසකන දිවනාසයේ සමසිත සංඥා සංස්කාරات එක්ක කටයුතු කරනකොට එයා හැම දෙයක්ම හේතුවත් එක්ක නිරෝධ කරනවා. ඒ ඵල දකිනකොට ඵල ඇයෙනකොට ඵල දැනෙනකොට දැඟෙනකොට සිතෙනකොට හැම මොහොතෙම එයා දන්නවා මේ මේකක් සිතෙන්නේ මේම සිතෙන්නේ හේතුවක් තියෙන නිසා. බලන්න අපට ලෝභ සිතිවිල්ලක් එනවා. එහෙනම් ලෝභය කියන හේතුව නිසා නේද ගන්න එකක් ඇති උනේ. එහෙනම් අපට තෘෂ්ණාවක් ඇති වෙනවා. තෘෂ්ණාව ඇති වෙන්නේ රාගය නිදන්ගත වෙලා තියෙන නිසා නේද? මිනිස්සේ දැක්කාම අමනාප වෙනවා. අමනාප වෙන්නේ ද්වේෂය කියන හේතුව අපි තුල තියෙන නිසා නේද? එහෙනම් මේක ඇස් දෙක වාගෙන ඉන්න කොටත් ඇස් දෙක අරගෙන ඉන්න කොටත් ඇවිදින කොටත් ඉඳගෙන ඉන්න කොටත් කතා කරන කොටත් හැම මොහොතෙම ඇති වෙන සෑම චෛතසිකයක්ම හේතුවක් මුල් වෙලා ඇති වෙන්නේ. දකින්න හැම දෙයක්ම හේතුවක් මුල් වෙලා පේන්නේ. ඇයෙන හැම දෙයක්ම හේතුවක් මුල් වෙලා ඇයෙන්නේ. දැනෙන හැම දෙයක්ම හේතුවක් මුල් වෙලා දැනෙන්නේ. එහෙනම් සෑම මොහොතෙම අපි සීය වඩන්නට ඕනේ. චිත්තානුපස්සනාව හොඳටම කිඳා බයින්නට ඕනේ. චිත්තානුපස්සනාවම අපේ චරිතය බවට ජීවිතය බවට පත් කරන්නට ඕනේ. හේතුව සිතවිල්ල කට ගන්නකොට හේතුව ටක් ගාලා දැක්කා. අනේ ලෝභය හේතුවෙන් මේ කටගත්තේ. ද්වේෂය හේතුවෙන් මේ කටගත්තේ. රාගය හේතුවෙන් මේ කටගත්තේ. මෝහය හේතුවෙන් අටගත්තේ කියලා අභිධර්මානුකූලව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව මේ විදිහට වඩන්නට ඕනේ. යමක් දැක්කාම සිතවිලි පාළ වෙනවා. කරුණ හදාස් පාළ වෙනවා. අපි අනන්ත අප්‍රමාණ හදාස් ඉදිරිපත් කරනවා. ඒ හැම මොහොතක් තුළම අන්න ධම්මානුපස්සනාව වඩනවා. හැබැයි ඒ ඇති වෙන සෑම අදාසකම ඒ සෑම සිතවිල්ලකටම හේතුව දකින්නට ඕනේ. ඒ වගේම තමයි වේදනාව සන්තෝෂයක් ඇති වෙනකොට ඇඟීමක් ඉරියව්වක් පාළ වෙනකොට ඒ හැම දෙයතුළම හේතුව දකින්නට ඕනේ. භෞතිකව ගනුදෙනු කරනකොට ස්පර්ශ කරනකොට රස විඳිනකොට ඒ හැම දෙයක් තුළම හේතුව දකින්නට ඕනේ. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි එක පියවරක් ඉහළට ආවා. හේතුව අත්හැරීම කියලා කියන යල්ල මනසින් අත්තරීමේ පළවෙනි පියවර තමයි අපි දැක්කා. අපි නිතරම අත්තර නැමමෝතම අන්තවලට යනවා. අන්තගාමි වෙලා තමයි අප්පා අපි අත්තරින්නේ. අරහන්තේ ඉඳලා මේ හන්තේට ඇවිල්ලා අත්තරියාම කලිනුත් අන්තේක නම් හිටියේ දනුත් අන්තේක නම් හිටියේ අන්ත දෙකෙන් කොමත් අන්තේක නම් ඉන්නත් වෙන්නේ. ඒනම් එයා කවදාවත් නිදාස් වෙලා නැහැ. අර කිනකෙන් නිදාස් වෙලා වෙන කිනකට අවු වෙලා මේ කිනකෙන් නිදාස් වෙලා අර කිනකට අවු වෙලා ඒ කියන්නේ ජීවිත කාලෙම එයා අන්තගාමි ස්වභාවයක අත්තරියා කියලා මානසිකත්වෙන් ඉන්නවා. හැබැයි ඒ අවබෝධය අපි ලබලා දැන් අපි හංසවලට අවු වෙන්නේ නැතුව මධ්‍යස්ත වෙන්න අපි පුරුදු වුණා. දැන් අපට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හේතුඵල ධාමයෙන් අපි අවු වෙලා ඉන්නවා. හේතුව අපි මධ්‍යස්ත වෙඳලා 100න් අත්තරිනවා. ඒ අත්තරින්නේ ඵල ටික විතරයි. හේතුව තාම තියෙනවා. ඒ නිසා නේද මධ්‍යස්ත වෙන්න හැට තමදාම අත්තරින්න සිද්ධ වෙන්නේ. හැමදාම මේක අත්තරලා ඉවර කරන්න බැරි. මධ්‍යස්තව ඉන්න අපි පුරුදු වුණා. පැය 24ක් අපි මාර්ගයේ වැඩුවා, කමඨාන වැඩුවා. ඒත් අපි දැනගත්තා එකම රාගය අනන්ත අප්‍රමාණ ආවේ නැද්ද? එකම ලෝභය අනන්ත අප්‍රමාණ ආවේ නැද්ද? එකම ద్వේෂය අනන්ත අප්‍රමාණ ආවේ නැද්ද? එකම විඩාව අනන්තව අප්‍රමාණව ආවේ නැද්ද? එහෙනම් මධ්‍යස්තව ඉන්න කෙනාට ලෝභ දේශ මොහ ඇති වෙන්න බැරි නම් ඒකතුලින් සංඥා සංස්කාර ධර්ම හටගන්න බැරි නම් එහෙනම් මේක නොකඩවම අටගන්නේ කොහමද? නොකඩවම මේක යාගේ සිතතුල නිර්මාණය වෙන්නේ කොහමද කියලා බලනකොට අපට දැන් පැහැදිලි වුණා එක කාරණාවක්. අපි මධ්‍යස්තව ඉතියාට අපි අත්හැරියාට අත්හැරලා අපි නිදාස් වුණාට නිදාස් වෙන්නේ නැත්තේ හේතුව තියාගෙන අත්හරින නිසා, හේතුව උපාදානය කරගෙන අත්හරින නිසා සම්පූර්ණයෙන් අත්හරින්න නැතුව 150ක් අත්හැරෙනවා. එහෙනම් 150ක් හේතුව 150ක් ඵලය. එහෙනම් ඵලය අත්හැරපෑම කෙනාටම අර හේතුව නිසා යථා කාලේ ඒ වගේම වෙනස් නාම රූපවල ප්‍රශ්නවලට මූණ දෙන්නත් අත්තරින්න සිද්ධ වෙනවා. එහෙනම් මේ ධර්මතාවය තේරුම් ගත්තාම මේ භාවනා යෝගියාට තවත් පියවරකින් අවබෝධය වැඩි වුණා. හේතුව මධ්‍යස්තව ඉඳගෙන චිත්තානුපස්සනාවෙන් ඉඳගෙන හේතුවත් එක්ක නිරෝධ කරනවා. මධ්‍යස්ත වෙන්න සිටිවිලි එන්නේ නැහැ. ඒ අත්තරින් හේතුවක් නිර්මාණය වෙන්නේ නැහැ. හේතුව එයා අත්තරේවා ජීවිතේ නැවත එයා ළඟට එන්නේත් නැහැ. ඒ කියන ධර්මතාවයත් එක්ක ගනුදෙනුවම් සදාටම නිවන් දකින්නකම් එයාට සම්බන්ධයක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් මේ විදිහට මේ ධර්මතාවෙන් දැකලා මේ අවබෝධයෙන් දැකලා අපි මේ මොහොතේ ඉඳලාම හේතුඵල ධාමෙන් අත්තරිමු. අන්තගාමි නොවි මධ්‍යස්තව හිඳගෙන හේතුඵල ධාමෙන් දෙකම අත්තරින්න පුරුදු වෙන කෙනා මධ්‍යස්ත තුල එයා ප්‍රමාණිකූලව කෙලෙස්වලින් නිරෝධ වෙලා අඟුලිමාලට කුමක් සිදු වුණාද, තථාගතයන් වහන්සේට කුමක් සිදු වුණාද, ධාරුකීරියට කුමක් සිදු වුණාද, අන්න ඒ සිදුවිච්ච දේ ඒ අත්දැකීම අපටත් ලබන්න පුළුවන්. අපටත් ඒක සිදු වෙන්න යනවා බොහොම ටික වෙලාවකින්, කොහොම ටික දවසකින්, කොහොම ටික කාලයකින්. එහෙනම් අපිත් ඒ අත්දැකීම ලබමු. මේ ධර්මය, මේ කමඨාන, මේ අවබෝධය අපේ සිත්වල හොඳට තැන්පත් කරගන්නෝ. නිතර නිතර මෙනෙහි කරමු, නිතර නිතර සජ්ජායනා කරමු. මේ දැනුම අපගේ ජීවිතයේ ඇසකන දිව නාසය සමසිත මේ සංඥා සංස්කාර ධර්මයන් එක්ක ගනුදෙනු කරනකොට සෑම මොහොතකම මේ දැනුම ආයෝජනය කරමු. ඒ දැනුමෙන් අපි බලමු මෙතන හේතුව මොකද්ද, මේ ඵලය ඇයි ඇති වුනේ, මේ ඵලය ඇති වෙනකොට මම මේකේ ආස්වාදය දැක්කා, මේ වචන හැයෙනකොට මම ඒ වචන වලට උත්තර දෙන්න අදහස් පාල කරා, නමුත් මේකේ හේතුව බලන්න අමතකුණා, අසීයෙන් කටයුතු කළා, අවිද්‍යාවෙන් මම පසු වුණා මේ මොහොතේ. එහෙනම් වහාම විද්‍යාවට සමවදිනවා, අන්ත දෙකෙන් නිදහස් වෙනවා, පසුව ඒ ඇයිච්ච දේ නැවත මෙනෙහි කරනවා විද්‍යාවෙන්. එහෙම නැත්නම් සීයෙන් විද්‍යාවෙන් මෙනෙහි කළා, කල්පනා කරන එකට හේතුව අන්න හරි. එහෙනම් අනුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙනවායි කියලා මම ඒක දෘෂ්ටියක් උපාදානය කරගෙන ඉන්නවා. අනුන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයන එක මගේ රාජකාරියක් කියලා මම ඒක අල්ලාගෙන ඉන්නවා. අන්න ඒ හේතුව නිසා තමයි දැන් මේ අදහස පහළ වුනේ. ඒ අදහස කියන්නේ ඵලය. අර ප්‍රශ්න තියෙනකම් මේ වගේ අනුන්ගේ ඒවට ඔක්කොම උට දානවා, කතා කරනවා, උත්තර හොයනවා, අනුන්ගේ තුවාල වලට බේත් දානවා. අන්න ඒ දැකගෙන නෑ, මගේ ප්‍රශ්නෙට විතරයි මම උත්තර හොයන්නේ, අනිත් අයගේ ප්‍රශ්න වලට ප්‍රශ්න අදාගත්ත කතිය උත්තර හොයයි. ඒවා එකක්වත් මගේ ප්‍රශ්න නෑ. තේ ලැබිච්ච නැති කෙනාට ලැබුණ නැත්තේ එයාගේ අකුසලේ නිසා. තේ බීලා සන්තෝෂෙන් ඉන්න කට්ටියට තේ ලැබිලා තියෙන්නේ ඒ අයගේ කුසලේ නිසා. හැම තැනම මේ ලෝකයේ කුසල් අකුසල් වල ක්‍රියාකාරී ස්වභාවයක් තියෙන්නේ. ඒ හැයක කුසල් පරිසම් දෙනවා, මේ හැයක අකුසල් පරිසම් දෙනවා. කිසිම කෙනෙකුට උත්තර හොයන්න මට අවශ්‍ය නැහැ. ඇයි මෙයාට කිරිපිටි නැත්තේ? ඇයි මෙයාට තේ නැත්තේ? සීනි වරුනේ ඇයි? සීනි ගබඩාවෙන් ගෙනාවේ නැත්තේ ඇයි කියලා ඒවට හොයන්න යන්නේ, බනින්න යන්නේ, නිඳා කරන්න යන්නේ. ඒවත් තමන්ගේ ප්‍රශ්න කියලා ඒවත් එක ගැටෙන්න, උපාදානය වෙන්න යන්නේ නැහැ. එහෙනම් තමන් මේ පටිගියත් එක්ක මේ තරම් ඇලෙන්නේ, ගැටෙන්නේ මේ හැම දෙයක් තුළම. හැම දෙයකම අයිතිකාරයා මම කියලා මම හිතාගෙන ඉන්නවා. හැම ප්‍රශ්නෙටම උත්තරේ තියෙන්නේ මම මගේ ළඟ කියලා මම හිතාගෙන ඉන්නවා. හැම ප්‍රශ්නෙට උත්තරම දෙන්න වගකීම මම බැඳිලා ඉන්නවා කියලා මම එකක් අල්ලාගෙන නඩත්තු කරනවා. ඒම මානසික ලෝකයක් මන් තුළ තියෙනවා. ඒක මම පවත්වාගෙන යනවා. අන්න ඒ හේතුව නිසා මේ අතිවෙච්ච ප්‍රශ්න, ඒ නිසා මම අනුන්ගේ ප්‍රශ්න නිසා ඔළුව අවුල් කරගත්ත විකෘති වෙච්ච පුතින්ජනේ කියලා මම අම්මතනම දුවනවා පිස්සු ඇදලා වාගේ. එහෙනම් හදේ ඉඳලා මං එහෙම කරන්නේ. ගිලම්ප සම්බන කට්ටිය කුසලයටපත් වුණා කියලා මම හිතනවා. අම්බෙච්ච නැති කට්ටිය අකුසලයටපත් වුණා කියලා මම හිතනවා. දානෙට වැඩපු කට්ටියගේ කුසල් බලලා සන්තෝෂ වෙනවා. දානෙට නොවැඩිය කට්ටියගේ අකුසල් දියා බලලා සන්තෝෂ වෙනවා. මේ ලෝකේ කුසල් පරිසම් දෙනවා, අකුසල් පරිසම් දෙනවා. සෑම කර්මයක්ම අන්ත දෙකෙන් පරිසම් දීලා නිවනට ලං කරනවා. අපි හැමෝම නිවනට ලං වෙමින් පවතිනවා. අපි හැමෝම ආර්ය මාර්ගයේ ගමන් කරනවා. කුසලුත් ඉවරයි, අකුසලුත් ඉවරයි. ඉපදීමේ අවශ්‍යතාවය නැක්කටම නැති වෙලා ඉවරයි. එහෙනම් ඉපදීමේ අයිති අපි හයිමි කරගෙන ඒකාන්ත වශයෙන්ම මේ භවයේ අපි එතර වෙන්නට යනවා. එහෙනම් මේ ලෝකයේ හැම තැනම තියෙන්නේ හේතුඵල ධාමම්. එහෙනම් ඒ හේතුඵල ධාම තුළ නිතරම කුසල් අකුසල් පරිසම් දීලා ක්‍රියාත්මක වෙනවා. කම්පා වෙන්න, කලබල වෙන්න කිසිම හේතුවක් නැහැ. හේතුව දකින්නවා, හේතුවට අනුව ඵලය නිරෝධ කරනවා. අන්තගාමි වෙන්නේ නැහැ. මධ්‍යස්ථව ඉන්නවා, නිතරම චිත්තානුපස්සනාවෙන් ඉන්නවා. මේ විදිහට මේ කමඨාන වඩනකොට පළවෙනි පියවරේ අවබෝධයේ තවත් පියවරකින් වැඩි වෙනවා. අත්තරීමේ ආර්ය ශ්‍රාවකයා, එහෙම නැත්නම් මේ ආර්ය සරණ යන ඒ භාවනා යෝගියාගේ දැනුම තවත් පියවරකින් ඉහළ ගියලා එයාට පුළුවන්කම තියෙනවා ඊයේ දැක්කට වඩා අලුතෙන් දකින්න. ඊයේ යමක් දැක්කනම් අත්තරින්න දෙයක් අද විශේෂ විදියට දැකලා විශේ෷ ක්‍රමයට ඒකත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. එහෙනම් මේ දැනුම අවබෝධය අපේ විඥානයේ හොඳට තැන්පත් කරගෙන නැවත නැවත මෙනෙහි කරමින් සජ්ජායනා කරමින් අද දවසේ ජීවිත කාලය පුරාම සෑම මොහොතක් ගන්න තප්පරයක් ගන්න සියලෝම දේවල් මනසින් අත්තරිමු. අන්තගාමි නොවි මධ්‍යස්තව සීයෙන් ඉඳගෙන හැම දෙයක්ම හේතුඵල ධාමින් දැකලා හේතුවත් එක්ක ඵලයේ අත්තරලා අපි අද මේ කමඨාන වඩමු. මේ කමඨාන වඩන්න අත්තරින්න හේතුවත් ඵලයක් නිරෝධ වෙන්න ඒ කාන්ත වශයෙන්ම අපි තුල තියෙන කෙලෙස් ටික නිරෝධ වෙලා ප්‍රමාණිකුල සෝවාන් වෙලා සකෘදාගාමි වෙලා අනාගාමි වෙලා රාග බෝධියටපත් වෙනවා. හේතුව පටවි මට්ටමේ කෙලෙස් ටික හේතුවත් එක්ක නිරෝධ වෙනකොට හේතුවත් එක්ක අත්හරිනකොට එයා සෝවාන් ඵලයටපත් වෙනවා. වේදනාවට කම්පාවට කැළඹිල්ලට ගැටීමට හේතු වෙච්ච හැම දෙයක්ම හේතුවත් එක්ක අත්හරිනකොට අන්න එයා සකෘදාගාමි බවටපත් වෙනවා. ධර්මානුකූල අවුලලා ඉන්න මෙනෙහි කරන අදාසුදාස් වලින් අපි අවුලලා ඉන්න ඇලින් ගැටීම් වලින් අවුලලා ඉන්න එහෙම නැත්නම් යුතුයකම් වලින් වගකීම් වලින් අවුලලා ඉන්න හැම දෙයක්ම හේතුවත් එක්ක අත්හැරියාම එයා අනාගාමි බවටපත් වෙනවා. සිතුවිලි වලින් අපි අවුලලා ඉන්න හැම දෙයක්ම හේතුවත් එක්ක අත්හැරියාම නිරෝධ වුණාම එයා රහත් බෝධියටපත් වෙනවා. අන්න බලන්න හේතුවත් එක්ක අත්හරින ආර්ය ශ්‍රාවකයා මාර්ගඵල හතරටපත් වෙන ඇති. එයාගේ මිනිසක් භවය නිරෝධගාමීත්වයෙන් පරිපූර්ණත්වයටපත් වෙන ඇති. රහත් බෝධියෙන් පිරිනිවන් පාන සුදුසුකම් ලබන ඇති. එහෙනම් මේ කමඨාන අපගේ ජීවිතයේ අවසාන ධම්මපදේ වෙන්නට ඕනේ. අපි මේ දක්වාම මේ සංසාරේ ඇවිදලා තියෙන්නේ අපට අවශ්‍ය කමඨාන අපි සවන් දෙන්න. එහෙනම් මේ කමඨාන අපට ලැබුණා සියල්ල මනසින් අත්හරින්න මම අද දක්ෂ වෙනවා. මම අත්හැරියේ අන්තවල ඉඳගෙන අද ඉඳලා අන්තගාමි නැ මධ්‍යස්තව විද්‍යාවෙන් පීඨනවා. හේතුවත් එක්ක ඵලේ නිරෝධ කරනවා. නැවත ඒ අත්හැරීමේ අවශ්‍යතාවය මගේ ජීවිතය ඇති නොවන විදියට අන්න මේ ආකාරයට මේ කමඨාන වඩලා ඒ කාන්ත වශයෙන්ම ලබාපු මිනිසක් භවය අවසාන භවයට පත් කරමු. මේ භවයේම අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ කමඨාන මේ දේශනාව ඒ දේශනාව තුළින් ලබාගත්තා වූ දැනුම අවබෝධය ඒ කාන්ත වශයෙන්ම රාත් බෝධිය පිණිසම ඒතු වේවා වාසනාම වේවා කියලා සාදුකා. තෙරුවන් සරණයි.